Honorable Shanaki and Rasamanikam, you have 14 minutes.
Thank you, Honorable Deputy Speaker. Mama Satutu Wenawa, Minister of Rural Development, Social Security and Community Empowerment. Garu ඇමතුමාගෙන් පස්සේ මේ කතාව කරන්න. අත වශයෙන්ම ගරු කබීර් හෂිම් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ඒ concerns අපිටත් ඉතා පැහැදිලිව තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් මගේ කතාව තුළ මම සඳහන් කරන්නම්. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට එනකොට එහෙම නැත්නම් රටේ ජනතාව ඉස්සරහා ඡන්දෙට යනකොට ගියේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඇති කරනවා රට තුල දුප්පත් නැත්තම් ඒ පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවක් බවට තමයි මේ ආණ්ඩුවේ ඉන්න කැම්පේන් එක එහෙම නැත්තම් ඉලෙක්ෂන් මැනිෆෙස්ටෝ එක හරහා කියපු කාරණා ඒ කැම්පේන් එක ගෙනිච්චේ මේ පීඩිත පන්තියේ නියෝජිතයන් පාර්ලිමේන්තුවට එවන්න මේ පීඩිත පන්තිය ගොඩ ගන්න අපිට ඡන්දෙ දෙන්න එහෙම නේද මන්තුමා ඒක තමයි කියුවේ හැබැයි මේ වෙනකොට මම දන්න විදිහට අද මේ මයික්‍රෝ ෆයිනෑන්ස් ඇන්ඩ් ක්‍රෙඩිට් රෙගියුලටරි ඔතොරිටි බිල් එක මේ පාර්ලිමේන්තුවට ගෙනීමේ ප්‍රධාන අරමුණ වන්නේ මම දන්න විදිහට ADB බැංකුවෙන් ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංකකෙන් මිලියන 200ක ලෝන් එකක් ශ්‍රී ලංකාවට දෙනවා ඒ ලෝන් එක ලබා ගන්නවා නම් ඒක කන්ඩිෂන් එකක් හැටියට මෙම පනත පාර්ලිමේන්තුව තුල ගෙනෙන්න කියන කන්ඩිෂන් එකක් ලබා දීලා තියෙනවා කියන එක තමයි අපිට දෙන තොරතුරු අනුව තියෙන්නේ මම දැන් කබීර් රෂීම් ඇමතුමා ඔළුව ක්නොලෙජ් කරනවා මේ මිලියන 200ක මුදල් ගෙනීම සඳහා ඉතා හදිස්සියේ මේ පනතක් අරගෙන අවිල්ල තියෙනවා මම මේකේ ඉන්න සමහර ගරු ඇමතිතුමා නෙවෙයි සමහර මන්ත්‍රීවරුන්ට මම කියන්න කැමති ඔබතුමාලාගේ පක්ෂේ මූලස්ථානයෙන් පනතක් පිළිබඳව කාරණයක් කියනවා නිසාම ඒ කාරණාවම විශ්වාස කරන් අවිල්ලා කරුණා කරලා පාර්ලිමේන්තුවේ කියන්න එපා මේ කාරණාව පිළිබඳව වැඩිපුර අධ්‍යයනයක් කරන්න මොකද මට මතකයි පහුගිය ආණ්ඩු සමයේදී මෙන්න මෙහෙම තමයි 2022 දී මං හිතන අපේ රෝහිත ඇමතුමා ඉන්න එහා පැත්තේ අපිත් එක්ක සමහර මන්ත්‍රීවරු පොහොට්ටුවේ මන්ත්‍රීවරු අපි තෙල් පෝලියෙන් මේ තෙල් ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ තව මාස කිහිපයකට කියලා කිව්වම නෑ බැසිල් රාජපක්ෂ කිව්වා 2022 අප්‍රේල් වෙද්දී තෙල් පෝලියම ඉවරයි කියලා ඒක නිසා අනිවාර්යෙන් තෙල් පෝලියම ඉවරයි කියලා ඔළුවෙන් හිටගත්තා දැන් ඒ වගේ තමයි මේ සමහර මන්ත්‍රීවරු අද කතා කරන්නේ මේ පනත පිළිබඳව ඒගොල්ලන්ට දීලා තියෙන ඩොසියෙක එහෙම නැත්නම් ඒගොල්ලන්ට දීලා තියෙන මේ ইনফরমේෂන් ෂීට් එකේ තියෙන කාරණා ටික පිළිබඳව විශ්වාස කරගෙන මේ පාර්ලිමේන්තුවේ දී කතා කරනවා දැන් මට පෙර කතා කරපු ගරු ඇමතුමා කියනවා මරණාධාර සමිතිය ඒ වගේ සමಿತಿ මේකට ඇතුළත් වෙන්නේ නැහැ කියලා. හැබැයි ගරු ඇමතිතුමනි ඔබතුමාලගේ පනතේ තියෙන ඩෙෆිනිෂන් එක සහ මයික්‍රෝ ෆයිනෑන්ස් බිස්නස් පිළිබඳව තියෙන ඩෙෆිනිෂන් එක අතර තියෙන වෙනස ඔබතුමා පොඩ්ඩක් හොඳට බලන්න. The definition of microfinance business is business of lending money at interest and provision of other financial services to low income persons and micro enterprises with the primary objective of social empowerment while maintaining sustainability of the lender and the borrower. Now that is the definition of what microfinance is. But then obathumalage bill ek anuwa it is defined as microfinance business. So then garu ඇමතිතුමනි අපි බලාපොරොත්තුනේ සාමාන්‍ය මිනිස්සුන්ට සාධාරණයක් කරන ආණ්ඩුවක් නම් මම දන්නවා මම මීට පෙර මේ පාර්ලිමේන්තුවේදී මම තමයි මේක කලින්ුත් ඉදිරිපත් කරේ කෝප් කමිටුවේ වාර්තාවක් කරහා 2015-18 කාලේ ප්‍රබල ඇමතිකමක් දරපු අමාත්‍යවරයෙක් එතුමාගේ තියෙනවා ෆිනෑන්ස් කම්පනියක් හැබැයි එතුමා ලංකා බැංකුව එතුමාගේ සමාගම් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට බොල් ණය වශයෙන් බිලියන ගානක ණය ප්‍රමාණයක් තියෙනවා හැබැයි බොල් ණය ගෙවන්නේ නැහැ හැබැයි එතුමාගෙම තියෙන කම්පනියක් කරහා ෆිනෑන්ස් දෙනවා දැන් ඔබතුමාලා ගෙනල්ලා තියෙන මේ පනත හරහා ඔබතුමාලා ඒ වගේ සමාගම් ආරක්ෂා කරනවා දැන් මේකේ ඉතා පැහැදිලිව banks finance companies leasing institutions cooperative samurdhi මේ වගේ දැන් banks and finance companies කියලා කිව්වම මේ regulatory authority එක හරහා මේ නියාමනය කරන අධිකාරිය හරහා ඔබතුමාලා නියාමනයට ලක් කරන්නේ ඉතා කුඩා ප්‍රමාණයේ දැන් උතුර සහ නැගෙනහිර ගැන ඔබතුමා කතා කරා උතුර සහ නැගෙනහිර යුද්ධයේ කාලයේදී විශාල වෙනත් රටවල් වලින් ආවිල්ලා ශ්‍රී ලංකාව තුල උතුර සහ නැගෙනහිර කුඩා ආයතන මම නම් වශයෙන් කියන්නේ කුඩා ආයතන පිහිටෙව්වා ඒ ආයතන වල ක්‍රමවේදය තමයි මිලියන 10ක 15ක මුදලක් ඒ ආයතන ඒගොල්ලන්ට දීලා තියෙනවා ඒ දවස්වල ඒ මුදලෙන් අවුරුදු මාසෙට යම් කණ්ඩායමක් ඒ කියන්නේ කාන්තාවන් කීප දෙනෙක් හොයාගෙන රුපියල් 100ට 2ට 3ට පොලියට ඒගොල්ලන් දෙනවා ඒ සංගමේ හරහා ඒ මුදල් අය කරගන්නවා ඒක not for profit ආයතනයක් කියලා කරගෙන යන්නේ දැන් ඔබතුමාලගේ ඩෙෆිනිෂන් එක අනුව ඒක මයික්‍රෝ ෆයිනෑන්ස් බිස්නස් කැටගරි කඩතර අනිවාර්යෙන් එන්න ඕනේ එහෙම නැත්නම් මේ නියාමනය කරන එකෙන් වැඩක් වෙන්නේ නැහැනේ. ඒතර ඔබතුමා කියන විදිහට ඔබතුමා කියන එකයි මේ පනතයි අතර පරස්පර විරෝධී. මරණාධාර සමිතියක් ඇවිල්ලා ඒකේ ක්‍රියාපටිපාටි ඇවිල්ලා ණය දෙන එක නෙමෙයිනේ. දැන් මේ ආයතන 2/2 තුනට පොලියට දෙන ආයතන ඔබතුමාලගේ මේ නියාමනය ඇතුළට එන්න ඕනේ. මමත් පිළිගන්නවා රට තුල මයික්‍රෝ ෆයිනෑන්ස් වගේ දේවල් නියාමනය කරන්න ඕනේ. හැබැයි නියාමනය කරන්න ඕන කට්ටියව නියාමනය නොකර ඔබතුමාලා නියාමනය නොකරන්න ඕන කට්ටියව තමයි මේ නියාමනය ඇතුළට ගෙන්න දන්නේ. දැන් අද ඔබතුමාලගේ මේ පනත හරහා ලංකාවේ තියෙන ඕනෑම ලීසින් කම්පැනියක්, ඕනෑම බැංකුවක්, ඕනෑම ෆිනෑන්ස් ලීසින් ඉන්ස්ටිටියුෂන් එකකට පුළුවන් 23-24ටත් සමහර තැන්වල පොලියට දෙනවා. අද ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද රටේ ජනතාව, අද කියන්නේ පහුගිය මෑත ඉතිහාසයේ රටේ ජනතාව මයික්‍රෝ ෆයිනෑන්ස් ලබා ගන්නේ මේ මයික්‍රෝ ෆයිනෑන්ස් එකේ ඩෙෆිනිෂන් එකේ තියෙන විදිහට සෝෂල් එම්පවර්මන්ට් වලට නෙමෙයි. අද මයික්‍රෝ ෆයිනෑන්ස් මිනිස්සු ගන්නේ තමන්ගේ ණය ගෙවා ගන්න. මේ කියන්නේ එහා පැත්තේ ගමේ මිනිස්සුගෙන් පොලියට 15%ට ගන්නවා, 20%ට ගන්නවා, 30%ට ගන්නවා. අද මම නියෝජනය කරන දිස්ත්‍රික්කේ මං හිතන්නේ සුයිසයිඩ් වැඩිම ප්‍රමාණයක් තියෙන දිස්ත්‍රික්කයක් රට තුල. ඒ සුයිසයිඩ් කරගන්නේ පහුගිය කාලවල නම් තිබ්බා මං හිතන්නේ මේ ප්‍රේම සම්බන්ධතා නිසා එහෙම සුයිසයිඩ් කරගත්ත. දැන් ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යන්නවත් මුදල් නැහැ. ඒ කියන්නේ මේ වැලන්ටයින් දේකට චොක්ලට් එකක්වත් අරන් දෙන්න මුදල් නැති තත්ත්වයක තමයි රටේ තරුණ තරුණිය ඉන්නේ. රීලෝඩ් එක දාගන්න බෑ. ඒතර එවන් තත්ත්වයක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ මයික්‍රෝ ෆයිනෑන්ස් කියන මේකේ කන්සෙප්ට් එකම මේක වෙනස් වෙලා තියෙන්නේ. මොකද ගම් මට්ටමින් ගියාම අද 5%ට 10%ට 15%ට 20%ට 30%ට මාසික දෛනික පොලියට අපේ පැත්ත කියනවා මීටර් වට්ටි කියලා. කියන්නේ මීටර් වට්ටි. ඒ මීටර් වට්ටි කියලා කියන්නේ මං හිතන්නේ අර 3-wheel එකේ මීටරේ වගේ ඒ පොලිය වැඩි වෙගෙන යනවා. එවන් තත්වයක් මත තමයි අද රටේ ජනතාව ඉතා දුප්පත් ලෙස ජීවත් වන්නේ. එතකොට මේ සෝෂල් එම්පවර්මන්ට් කියන එකෙන් එහා ගිහිල්ලා මිනිස්සු සාමාන්‍යයෙන් මේ පොලියට එහෙම මෙහෙම අරන් තියෙන ණය ටික ගෙවා ගන්න මොන හරි එක ආයතනයකට ගිහිල්ලා ඊට වඩා ලොකු ප්‍රමාණයක ණයක් අරගෙන ඊට පස්සේ හිර වෙනවා. දැන් මේ නියාමනය අවශ්‍යයි කියලා කිව්වට මේකෙන් නියාමනය කරන්න ඕන පිරිස් නියාමනය වෙනවද කියන එක ඉතා පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ උසාවියෙන් මේ ගරු ඇමතිතුමා කිව්වා මීට පෙර රජයට උසාවියට ගිහිල්ලත් මේක ගේන්න බැරි වගේ මොරකක් කිව්වා. මම මේ රජය නියෝජනය කරෙත් නැහැ. එතකොටත් අපි විපක්ෂේ හිටියේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාර මේ දිත්වා කුණාටුවත් එක්ක මං හිතන්නේ මේ බිල් එක ගැසට් කරේ නොවැම්බර් මාසේ මැද භාගයේ වගේ ගැසට් කරලා තිබ්බේ. මං හිතන්නේ දිත්වා සුලිකුණාටුව අවිල්ල තිබ්බේ නැත්තම් මේ බිල් එකත් සුප්‍රීම කෝට් එකේ චැලෙන්ජ් වෙනවා. දැන් මෙතුමන්ලා මේ ව්‍යාපාර සුප්‍රීම කෝට් එකේ දුන්න ඩෙෆිනිෂන් එකේම තියෙනවා, ඉන්ටර්ප්‍රිටේෂන් එකේම තියෙනවා මේක මේ සියලු දෙනාටම සමලෙස කරන්න. එතකොට දුප්පත් මිනිහට උදව් කරනවා කියලා ආපු ආණ්ඩුව අද විශාල ලීසින් ආයතන වලට, ෆිනෑන්ස් කම්පැනි වලට, බැංකු වලට, ඒ බැංකු මේ සේෆ්ටි නෙට් එකෙන් එළියේ තියලා කුඩා කට්ටිය විතරක් මේක ඇතුළත් කරගෙන තියෙනවා. එතකොට මේක මං හිතන්නේ මේ රටේ ජනතාව මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට දුන්න ජනවරමට විරෝධී කාරණයක්. එක පැත්තකින් ඇමරිකන් ඩොලර් මිලියන 200ක ණයක් ලබා ගන්න මේක අස්සම් කරනවා, ප්‍රශ්නයක් නැහැ ණයක් ලබා ගන්න. හැබැයි නියාමනය කරනකොට සියලු දෙනාට සමසේ මේ නියාමනය කරා නම් අපිට යම්තාක් දුරකට මේක පිළිගන්න බැහැ. ඒ වගේම තමයි ක්‍රිබ් එක පිළිබඳව මම හිතන්නේ කබීර් හෂීම් මහත්මයා ඒකත් සඳහන් කරා. ක්‍රිබ් සාමාන්‍යයෙන් රටේ ඉන්න ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න බොහෝමයක් කට්ටිය 85%කට වඩා ක්‍රිබ් එකේ ඉන්නේ. එතකොට ක්‍රිබ් එකේ ඉන්න අයට මේ සෝෂල් එම්පවර්මන්ට් ප්‍රොජෙක්ට් එකකට පොඩි NGO එකක් කරා පවා ණය ලබා ගන්න බෑ මේ පණ මේ නියාමනය කිරීමෙන් පස්සේ. මොකද ඒගොල්ලන්ගේ නම ක්‍රිබ් එකේ තියෙනවා. එතකොට කොහටද මේ මිනිස්සු තල්ලු වෙන්නේ? මේ මිනිස්සු තල්ලු වෙන්නේ ගමේ කොහෙවත් නියාමනය නොකරන ගමේ පොලි මුදලාලිට තමයි මේ මිනිස්සු අහුවෙන්නේ. එතකොට ගමේ පොලි මුදලාලිගේ අතට මේ මිනිස්සු ගිහ ලහුණන් පස්සේ මේ මිනිස්සුගේ අනාගතය ගැන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා තේරිපත් වුණ මේ පක්ෂෙට මේ ආණ්ඩුවට ලොකු වගකීමක් කියනවා කියන කියන්න ඕනේ. ඒ වගේම තමයි අපි මේකේ සේෆ්ටි නෙට්ස් ගැන කතා කරනවා. දැන් විශේෂයෙන්ම මේකේ සෙක්ෂුවල් බ්‍රයිබ්ස් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මං හිතන්නේ මගේ කතාවට පෙර මං අපේ ජගත් මනෝර මන්ත්‍රීතුමත් එක්කත් මම නිකන් ලොබි එකේදී කතා කරා. එතුමත් කිව්වා දිස්ත්‍රික්කවල මේ ණය ලබා ගන්න කට්ටිය gedara bedroom එකට පවා එනවා. gedara ඇවිල්ලා වාඩිලා gedara bedroom එකට පවා එනවා. හැබැයි මේ regulatory authority එක හරහා මේක සාමාන්‍ය ලීගල් ප්‍රසීඩින් සරහා ගිහිල්ලා නඩුවක් දාලා පොලිසියෙන්න පුළුවන්. හැබැයි මේ රෙගියුලේෂන් රෙගියුලේටරි ඔතොරිටි එක හරහා මේ ණය නැවත ලබා ගැනීම සඳහා හරි ක්‍රමවේදයක් මේ පනත තුල නැහැ. ඒ කියන්නේ සමා වෙන්න ඒ ණය ලබා ගැනීමේදී ක්‍රමවේදයක් කරන්න පුළුවන් මොනවාද කරන්න බැරි මොනවාද? දේවල් වලට යන්න පුළුවන්ද? දේවල් වලට යන්න බැරිද? දැන් අපි අහුවොත් එහෙම කියයි රෙජිලේටරි ඔතොරිටි එක දාන්න එකට තමයි ඒගොල්ලන් කරයි කියලා. හැබැයි මේකෙන් සෙක්ෂුවල් බ්‍රයිඩ් සෙලින් විශාල වශයෙන් පීඩණයට පත් වෙන්නේ කාන්තාවන්. හැබැයි මේ ඔතොරිටි එකේ කාන්තාවකට හරි වෙනම කෑල්ලක් අඩුමතර වෙන්නේ නැහැ. ඒ කියන්නේ විමෙන් රෙප්‍රසන්ටේෂන් එකක් කම්පල්සරි කරලා නැහැ. මම දන්න තරමින්. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ආණ්ඩුව දැන් මේ ආණ්ඩුවට රටේ ජනතාව ඡන්දය දෙනකොට අද ජීවන වියදම දරා ගන්න බැරි තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. අද අද සාමාන්‍ය සාමාන්‍ය මිනිස්සෙක්ට අද අද මේක ගැන කතා කරන්න බෑ. මම දැන් ගරු අමාත්‍යතුමා මම කියපු කාරණාවලට මම එකඟ වෙනවා ඇති. මොකද එතුමා සභාවෙන් පිට වී යන්න යන බව පේනවා. මම හිතන්නේ මම කියපු කාරණා පිළිගන්න නිසා තමයි එහෙම වෙන්නේ නැති. හැබැයි එහෙම නැත්තම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට මඩ ගහයි සමාජ මාධ්‍ය හරහා. ඔබතුමා දන්නවනේ ඔබතුමාලා කමෙන්ට් බලකායක් තියෙනවනේ රුපියල් 35ද 25ට කමෙන්ට් ගහනේ බලකාය හරහා. මේකට සමාජ මාධ්‍ය ඔස්සේ පිළිතුරු දෙයි, සභාව ඇතුලේ දෙන්නේ නැතුව. එකමක් නැහැ, අපි ඒවලට බයත් නැහැ. ඊට වඩා සමාජ මාධ්‍ය හරහා අපිට චෝදනා විවේචන ඉල්ල වෙලා තියෙනවා. හැබැයි ගරු කතානායකතුමනි, මේ නියෝජ කතානායකතුමනි, මේ සෝෂල් සේෆ්ටි නෙට්ස් කියන එක කාන්තාවන්ව මේකෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කිසිදු ක්‍රියාපටිපාටියක් මේක තුල නැහැ. මේ පනත හරහා අපි නියාමනය කිරීමේ පනතක් අවශ්‍යයි කියන එක පිළිගන්නවා. නියාමනය කිරීමේ පනත කොහොමද කරන්න කියන එක පිළිබඳව තමයි මේකේ තියෙන ගැටලුව තියෙන්නේ. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අද රටේ ජනතාව ජීවත් වෙන්නේ ඉතා අමාරුවෙන්. විදුලි බිල ගෙවා ගන්න බෑ. දැන් අද බාන්න කරන්ට් බිල ගරු නියෝජ්‍ය කතානායකතුමනි රුපියල් 650යි 750යි කරන්ට් බිල. සමහරලාට SMS මගින් තමයි ඒක ලැබෙන්නේ. අපි ටෙක්නොලොජිකලි අපි අප්ඩේට් වෙනුනේ, අපි ඔක්කොම e-platform එකට යනකම් මාත් පිළිගන්නවා. සමහර ගම්වල ඉන්න මිනිස්සුන්ට SMS එක බලන්න තාම බෑ. එතකොට රුපියල් 750යි 850යි බිල SMS එක හරහා එනවා. මේක මේ මිනිස්සුන්ට මිස් වුණා, මේකට පොලියක් ගහනවා, ඊට පස්සේ විදුලිය විසන්ධි කරනවා, ඊට පස්සේ ආපහු ඇවිල්ලා ඒ පොලියත් එක ගෙවන්න කියනවා. ඉතින් ගරු මෙවන් තත්ත්වයක
honorable ශානකයන් රස්මානිකම් you have 2 more minutes.
Thank you. මෙවන් තත්ත්වයක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමා අද රටේ ජනතාව ජීවත් වෙන. අදේ පොළ දැන් මේ මුඛ්‍යමා ඉන්නර විඩේතේ චොල්ලවණම් ඉන්ද්‍ර විවසායිහල් මිහොම් කෂ්ටතක මැතිලේ වාල්ද කොණ්ඩර කරාහ. இந்த විවසායිහලුடைய பெரும் பிரச்சனை ஒரு பக்கம் இருந்தாலும் கூட இன்று நான் நிற்கின்றேன் அரசாங்கம் கொழும்பு மாவட்டத்துக்குள்ளே கம்பா மாவட்டத்துக்குள்ளே எரிபொருள் தட்டுப்பாடு வராத வகையாக உங்களுடைய எரிபொருள் நிலையங்களுக்கு எரிபொருளை அனுப்பி கொண்டிருக்கிறீங்க. ஆனால் வடக்கு கிழக்குலையும் சரி மலையத்திலையும் சரி நான் அறிந்த வகையிலே இப்பவும் தேவையான எரிபொருள் எடுக்கிறதே சில இடங்களில் தட்டுப்பாடு இருக்கு. அரசாங்கம் பூலிகளிலேயோ இல்லாட்டி கேன்களிலேயோ எரிபொருள் வழங்க வேண்டாம் என்று சொன்னால் கௌரவ பிரதி சபாநாயகர் அவர்களே விவசாய அறுவடை செய்யும் காலப்பகுதியில் அந்த தேவையான இயந்திரங்களுக்கு தேவையான எரிபொருள் எடுக்க முடியாத நிலை இருக்கின்றது. அதே போலதான் இன்று மலையத்திலேயும் கூட கேள்விப்பட்டான் தோட்டங்கள், அதாவது பயிர் செய்கிற மரக்கறி தோட்டங்களுக்கு தேவையான எண்ணெய் அடிக்கிறதுக்கு தேவையான அந்த இயந்திரங்களுக்கு எரிபொருள் எடுக்க முடியாத நிலை இருக்கிறார்கள். அவ இவ்வாறான மக்களுக்கு பெரும் கஷ்டத்துக்கு மத்தியிலே மக்கள் வாழ்ந்து கொண்டிருக்கும் பொழுதுதான் ஒரு விடயத்தை சொல்ல வேண்டும். எங்களுடைய மட்டக்களப்பு மாவட்டத்திலே மண்முனை தென்னிருப்பேட்டு பிரதேச சபையுடைய தவிசாளர் கௌரவ மேகசுந்தரம் வினோராஜ் அவர்கள் இந்த அரசாங்கம் நுண்கடன் கொடுக்கிறவர்களை கட்டுப்படுத்துவதற்கு கொண்டு வந்திருக்கிற திட்டங்களை விட அதிகளவான திட்டங்களை தன்னுடைய பிரதேச சபை கட்டளை சட்டத்தின் கீழே கொண்டு வந்திருக்கிறார். அதாவது அவர் அந்த பிரதேசத்திலே சில சில கட்டுப்பாடுகளை கொண்டு வந்திருக்கிறார். இந்த அரசாங்கத்தை விட அவருடைய செயல்பாடு இருக்கு. அதே போலதான் இறுதியாக ஒரு விடயம் நான் நிற்கின்றேன். இந்த தோட்ட தொழிலாளருடைய சம்பளம் விவகாரம் தொடர்பாக சம்பளம் அதிகரிக்கப்பட்டதாக சொல்லப்பட்டது, சம்பளம் வழங்கப்படுவதா இல்லையான்றது எனக்கு தெரியாது. ஆனால் கௌரவ பிரதி சபாநாயகர் அவர்கள் இன்று முன் வரிசையிலே ஒரு அமைச்சர் கூட இல்லை, இரண்டாவது வரிசையிலே ஒரு அமைச்சர் கூட இல்லை. நாங்கள் யாரிடம் கேள்விகளை கேட்கிறது?
Honorable Rasamanikam, your time is up.
Yeah, yeah, sir. So you also answer. Tell me why no minister in the front row is there. Adha idiri pele apita prashnayak ahaganna. Micro mage me thunwena kathawa. Microfinance bill ek gana pahedili karaganna kerimak karaganna idiri pele amathi kenenne. Devani peliyeth amathi kenenne. Thunweni peliye ekkenek ekak amathi kenek innawa. Etakota apita me sabhawa thula apita awasa microfinance bill ek gana pahedili kirimakwat karaganna ba. මම ඒකයි කිව්වේ අපි වතුකර දෙමළ ජනතාවගේ පඩි වැඩි කිරීම පිළිබඳව පඩි වැඩි කරා කියලා කිව්වා මේ වෙනකන් ඒකේ ගැසට් එකක් එළියට ආවා කියලා අපි නම් දැක්කේ නැහැ අපේ ගරු මනෝ ගණේශ නැමෙතන අන්න වන්දිරිකා ගැසට් ගැසට් එකක් තාම ඇවිල්ලා නැහැ ඉදවැරේ කියවර ගැසට් කුඩ වර්තමාන කුඩ වල යනල් ඉන්ද සබේලේ නාංගල් වරුන් කදරෙලේ දැන් තන් කකෝන බන්ද වහිලේ
මක්කල්
වරුන් කදරෙහෙල් වලුන් වරුන් කදරෙහෙලේ පාරාල බණ්ඩතලේ වේක්‍රදක තන් மூன்றில் இரண்டு பெரும்பான்மை இந்த அரசாங்கத்துக்கு வழங்கியிருக்கு நன்றி